නෙලමින් යකිනිය ගල්ලෙනයට පැමිණෙනවා. කලබල නැත පුතා සමග හිමිව දැකලා තුටු වෙනවා. පලවැල ටික දෙකට බෙදා දෙදෙනට කන්නට දෙනවා. බලමින් තම පුතුගේ මුහුණ පුතුව අරන් අලවනවා. පලවැල්ලාගෙන යක්ෂණීන කොට පුතත් ස්වාමියත් එදා ගල්ලිනේ හිටියා. ඇයට හරි සන්තෝෂයක් දැනුණා. ගෙනාපු පළවැල දෙකට බෙදලා දුන්නා. ඒ පළවැල අනුභව කළාට පසුව හත් අවුරුදු පුතාව අරන් සුරතල් කරන්නට වුණා. අන්න හත් අවුරුදු පුතා පියතුමා දීපු අවවාදයේ හිත යට තබාගෙන යක්ෂ මාතාවගෙන් අහනවා මෙහෙම. අම්මා මට ආදරයක් දැක්වුවාට පල නැත මට. අම්මා නැති දවසක මම ඕන කැලේ දිවි ගෙවුමට. අම්මෙන් ඔබට අයිති සීම හතර කියා දෙන්නකො මට. දෙම්මගුණෙන් යක්ෂණි පවසන්ට වුණා තම පුතුහට. අම්මා ආදරේ වුණාට පලක් නෑ අම්මි මට. අම්මා නැති දවසක මේ කැලේ ජීවත් වෙන්න ඕන මම. එහෙමනම් ඔබට අයිති සීමා හතර මොනවද කියලා දැනගන්න ඕන. දරුසෙනිහසින් බර වී සිටින අස්වමු නැති යක්ෂ මාතාව හත් අවුරුදු පුතාට සීමා හතර කියා දෙනවා. නැගෙනහිරට තිස් ගවුවක් පුතේ ගමන් කරන කලට ගංගාවක් හමු වෙනවා ගලා බහින යමුණාවට. ගඟෙන් මෙගොඩ ඕන කෙනෙක් මට පුළුවන් මරං කන්ට. ගඟට බහින්නටවත් මට අවසර නෑ වටා ගන්ට. පස් නහිරට තිස් ගවුවක් පුතේ ගමන් කරන අතර මහා පර්වතයක් තියෙනවා එය සීමාවකි කෙළවර. උතුරට තිස් ගවුවක් පුතේ මගේ ගමන් කරන කලට විශාලනුග රුකක් තිබෙයි එය සීමාවකි මේ මට. දකුණට තිස් ගවුවක් මගේ පුතේ ගමන් කරන අතර විශාල කළු ගලක් තිබෙයි එය සීමාවකි මනහර. පුතේ නැගෙනහිර තිස් ගව්වක් ගමන් කළ අවසාන වෙන තැන ගංගාවක් හමු වෙනවා යමුණාවට ගලා බහින. ගඟෙන් මෙගොඩ ඕන කෙනෙක් මට අල්ලම් මරං කන්ට පුළුවන්. ගඟට බහින්නටවත් අවසරයක් නෑ. බස්නාහිරට තිස් ගව්වක් ගමන් කරනකොට මහා පර්වතයක් තිබෙනවා. උතුරට තිස් ගව්වක් ගමන් කරනකොට විශාල නුග වෘක්ෂයක්. දකුණට තිස් ගව්වක් ගමන් කරනකොට මහා විශාල කළු ගලක් ඔය සීමා හතර. හත් අවුරුදු පුතා හිතේ තියාගත්තා. පහුවෙනිදා උදෑසන අස්වමූණති යක්ෂ මාතාව පළවැල්ලන්ට කැලේ ගියා. එදා ගල් දොර පෙරලා මේ හත් අවුරුදු පුතා පියතුමාවත් අඬ ගහගෙන නැගෙනහිර බලා තිස් ගව්වක් ගමන් කරලා අවසාන කළා. අන්න යමුණාවට ගලා බහින ගඟ හමු වුණා. පියත් පුතත් ගඟේ බැහැලා මැදක් ගමන් කරනකොට අස්වමුණති යක්ෂණී ගල්ලිනේට ආවා. ගල් දොර පෙරලලා මෑ ගුවරට නැගී බැලුවා. ප්‍රමාද වුණා වැඩි. ස්වාමියත් පුතත් ගඟේ මැදක් ගමන් කරලා අවසානයි. යක්ෂ මාතාව ඉක්මන් කරලා ගං ඉවුරට පැමුණා. ඒ පැමිණන කොටත් පියත් පුතත් ගඟෙන් එගොට්ට වුණා. ගඟෙන් මෙගොඩ ඉන්න අස්වමුණති යක්ෂ මාතාව වාව ගන්න බැරි දරු සෙනෙහසින් අඬ අඬ ඉල්ලීමක් කරනවා. ආදර මගේ පුතේන් එපා මාව දාලා යන්න. යක්ෂණියක් උනත් මේ මම අම්මා කෙනෙක් මෙන්න. අනේ පුතේ මට නම් බෑ දරු දුක ඉවසන්න. සෙනෙවන්ත මගේ පුතේ හනික මේ ගොඩ වෙන්න. යක්ෂණී අඬාඬා කියනවා පුතේ මාව දාලා යන්න එපා මෙගොඩට වෙන්න. පුතා ඉල්ලන ඕනෑම දෙයක් දෙන්නම්. පුතේ මම යක්ෂණියක් වුණත් දරු සෙනෙහස දන්න මව් කෙනෙක්. මම කොහොමද පුතේ ඉවසන්නේ? මෙහෙම කියනකොට ගඟෙන් එගොයින් නහත් අවුරුදු පුතා කියනවා අම්මි වරදක් වුණා නම් සමාවින්ට. ඔබ යක්ෂණියක් මමත් පියත් මිනිසයන් යක්ෂයන්ටයි මිනිසයන්ටයි එකට ජීවත් වෙන්න බෑ. පියත් මමත් යනවා මිනිස් ජනපදයකට යන්න. යක්ෂ මාතා බැලුව ඉල්ලීම් කළ පළක් වෙන්නේ නැහැ. මේ දෙන්න මා තනිකර යනවා. මිනිස් ජනපදයකට ගිහින් ජීවත් වෙන්න රැකියාවක් දන්නේ නැහැ. මල් ළඟ තියෙනවා විසමුණි මහරගේතුමාගෙන් ඉගෙනගත්ත මන්තරයක්. ඒ මන්තරේ කියවනකොට අවුරුදු 12කට මෙහා පැත්තේ කරපු ඕන සොරකමක් කරත හැකි. ඒ මන්තරේ පුතාට උගන්වන්නට ඕන. පුතේ ගඟෙන් මෙගොඩ වෙන්න ඒ මන්තරේ උගන්වන්න. හත් අවුරුදු පුතා කියනවා අම්මි ගඟෙන් ඔය පැත්තට ආවොත් නැවත අපි ඔබ අල්ලලා සිර කරනවා. ඔබ මට ආදරේ නම් හයියෙන් අකුරෙන් අකුරේ මන්තරේ කියවන්න මං පාඩම් කරගන්නම්. යක්ෂණී දරුසිනේ හස වැඩි කම නිසා ගඟෙන් මෙගොඩ ඉඳන් මන්තරේ කියවන්න පටන් ගත්තා. හත් අවුරුදු පුතාට දෙතුන් වතාවක් මේ මන්තරේ කියනකොට කටපාඩම් හිටියා. අම්මේ මන්තරේ පාඩම් අපිට සමාවෙන්න අපි යන්ට යනවා. පියත් පුතත් අඩියක් දෙකක් ඉදිරියට තබනකොට අස්සමූ නැති යක්ෂ මාතාවට දරුදුක වාව ගන්නට බැරි වුණා. මෑ මැරි වැටෙනවා මෙහෙම. අස්සමූණ ඇති යකිණිගේ දෙනෙතින් කඳුරැලි සැලුණා. දරුදුක බෑවාව ගන්නට ඇයගේ හදවත පැලුණා. හදවත පැලෙමින් ගං ඉවුරේ යකිණිය මැරි වැටුණ. හත් අවුරුදු පුතා වෙතට මව් මල බව එදිට දැනුණ. හදවත පැලී යක්ෂ මාතාව මැරි වැටුණා. හත් අවුරුදු පුතත් පියත් ගඟෙන් මෙගොඩ වෙලා ඇගේ දෙහේ ඔසෝල පසකින් තබලා කොළ අතු වලින් වහලා නැවත ගඟෙන් එගොඩ වෙලා බරණැස් පුරවරයට ආවා. මේ හත් අවුරුදු පුතත් පියත් ආවේ රාජමාලිගාවට. හත් අවුරුදු පුතා කියනවා මහරගේතුමනි මට රැකියාවක් දෙන්න. බැලුව පුංචි ළමේ ඔබට දෙන්න රැකියාවක් මාලිගාවේ නැහැ. මහරගේතුමනි මං කුඩා වුවත් මං හොඳ මන්තරකාරයි. මල් ළඟ තියෙනවා මන්තර. අවුරුදු 12කට මෙහා පැත්තේ කරපු ඕන සොරකමක් සොරු සමග අල්ල දෙනවා. රජතුමා ඇහුවා කොහොමද මන්තර කියලා හොරු අල්ලන්නේ? මහරගේතුමනි මං පාද මැනලා මන්තර කීමෙන් තමයි හොරු අල්ලන්නේ. එහෙමනම් ඔබේ නම මට කියන්නේ පදමානවක කියලා. රජතුමා බැලුව බරණැස් පුරවරේ මං කොල්ලකම් මිනි මරුම් ගෙවල් බිනිම් මං පැහැරින් පැඩි. ඔබ දවසට වැටුප කීයක් බලාපොරොත්තු වෙනවද? මට දවසට මසුරුම් 100ක් ඕන. පියතුමාටයි මටයි නවතින් රාජමාලිගාවෙන් ස්ථානයක් ඕන. හොඳයි කවදා හරි හොරකමක් අල්ල දෙන්න බැරි වුණ දවසට මගේ පියතුමාගේ හිසකසා මරා දාන්න. දැන් මෙන්න මේ හත් අවුරුදු පදමානක රාජසේවයට බඳව ගත්තා. මේ වහන් හිටිය මැති ඇමතිවරු සේවක සේවිකාව කටින් කට කියන්න පටන් ගත්තා. පාද මැනලා හොරු අල්ලන කුමාරයෙක් ඇවිත් ඉන්නවා පදමානවක කියලා. හොරුන්ටත් ඇහුණා. දැන් බරණැස් පුරවරේ සොරකම් නතර වුණා. දැන් රජතුමාගේ වැඩි සැලකිල්ල තියෙන පදමානවක කුමාරයාට. රජතුමාට උවදම් දෙන ප්‍රෝහිත අමාත්‍යට පදමානවක ගැන ඉරිෂාවක් ඇති වුණා. මොහුව මරන්ට ඕන. මරන්ට ඕනේ මම නොවෙයි රජතුමාට කියලා මරවන්ට ඕන. රෝහිත ඇමතිය දවසක් රජතුමා මුණ ගැහිලා ඉල්ලීමක් කළා. මොකටද පොඩි ළමයෙක් හට මසුරන් සියක් ගෙවන්නේ? මොකක්ද ඔව් අල්ල දුන්න හොරකම මේ මට කියන්නේ? මරමුද ඔහු කියලා ඉතින් රෝහිත ඇමතිය අහන්නේ? කොහොමද නෙවැරදි කෙනෙකුට රජ දඬුවම් ලබා දෙන්නේ? මහරගේතුමනි ඇයි දවසට මසුරන් 100ක් ගෙවන්? මොකක් දල්ල දීපු හොරකම? අපි ඔහුව මරමුද? රෝහිත කොහොමද වැරදි නැති කෙනෙක් මරන්නේ? එහෙම නෙවෙයි මහරගේතුමනි. අපි වරදක් හොයාගමු. අද රැට් අපි දෙන්න නගිමු රාජ භාණ්ඩාගාරයට. රම් මිනිමුතු මැණික් ආභරණ මසුරන් පෙට්ටි ගණන් මංගල පොකුන්ට බාමු. හෙට කියමු පදමානවකට හොරු කවුද කියලා කියන්ට කියලා. හොරු නොකියුවොත් හිසකසා මරාදාමු. කවදාවත් කියන්නේ නැහැ මහරජතුමනි අපි දෙන්න හොරු කියලා. රජතුමත් ඔහුගේ වචෙන්ට එකඟ වුණා. එදා රාත්‍රී කාලේ රැහන් පොටවල් අරගෙන භාණ්ඩාගාරයට නැග රජතුමත් පුරෝහිත ඇමතියත් රම්මිනි මුතුමැණික් ආවරණ පෙට්ටි ගණන් මංගල පොකුන්ට බෑවා. පහුවෙනිදා උදෑසන පදමානෝ කැඳවලා කියනවා, ඊ රාත්‍රී රාජ භාණ්ඩාගාරයේ හොරු බිඳලා හොරු අල්ල දෙන්න ඕන. නැත්තන් නුඹේ පියාගේ හිසකසා මරා දානවා. පදමානෝක යක්ෂ මාතාව සීකල මන්තරේ කියෙව්වා. පදමානෝකට පේනවා ඔහුව නසන අදහසින් පුරෝහිත ඇමතියයි කීමට රජතුමත් එකතු වෙලා රාජ භාණ්ඩාගාරයේ වස්තුව මංගල පුකුන්ට බාලා, මම දැන් කිව්වොත් මේ දෙන්න හොරු කියලා මගේ හිසකසා මරා දානවා. මහරජතුමනි මං හොරු අල්ල දෙන්නම්. අනබෙර කරුවෙක් යවන්න බරණැස් පුරවරයේම රාජ භාණ්ඩාගාරයේ හොරු බිඳලා පදමානක හොරු අල්ල දෙනවා රාජ භූමියට එක් රැස්සෙන්ට කියලා. වහම යව් අනබෙර කරුවි. දැන් රටේ පිරිස ඒක රාසි වුණා රාජ භූමියට. රජතුමත් පුරෝහිතත් පසක, හත් අවුරුදු පදමානකත් පියත් පසක. රජතුමා කියන ඕන දැන් සේනාව ඇවිත් ඉන්නව රටේ. නුඹ කියන්න ඕන හොරු කවුද කියලා. පදමානව කල්පනා කළා, මම එක සැරේට කිව්වොත් මේ දෙන්න හොරු කියලා රටවැසියෝ මාව මරාදායි. නිසා මම කියන්ට ඕන උදාහරණ කතාවක්. මහරජතුමනි, මා දැන් මරා දැමීමටයි සූදානම් වන්නේ. ඒ නිසා මට කතාවක් කීමට අවසරද? බඹදත් මහරජතුමා කියනවා පදමානවක තමන්ට කැමති කතාවක් කියන්න අවසර තියෙනවා. එදා හත් අවුරුදු පදමානව කුමාරයා රජතුමාටත් පුරෝහිත අමාත්‍යාටත් පැමිණ සේනාවටත් ඇහෙන ලෙස මේ වගේ ලක්ෂණ කතාවක් ගෙනහැර දක්වනවා. එකමත් එක ගමක තරුණ අඹුසැමි යුවලක් මුන්නේ නවයා ගීත ගයා දෙදෙනා ජීවත් වෙන්නේ. ගෙයක් ගානේ කඩයක් ගානේ තම වීණාව වයයි. ලස්සන ගීතයක් කියා තරුණයා හොඳ මුදල් සොයයි. බිරිඳත් වීණාව වයන්න ඇත්තට තරමක් දන්නේ. ඒ උනාට ගී ගයන්න තරුණ බිරිඳ නැහැ දන්නේ. එකමත් එක ගමක ජීවත් වුණා තරුණ අඹ සැමියුවලා. මේ තරුණයාගේ රැකියාව තමයි ගෙයක් ගෙයක් කඩයක් ගානේ වීණාව වයලා ගීතයක් කියලා ඒ ලැබෙන මුදලින් ජීවත් වීම. තරුණ බිරිඳටත් පුළුවන් වීණාව වයන්න, නමුත් ගීත කියන්න දන්නේ නැහැ. එක් දවසක් කඩ මණ්ඩියක මේ දෙදෙනා වීණා වයමින් ගීත ගායනා කර කර යනවා. ලොකු මුදලක් හොයාගත්තා. අන්නේ තරුණයාගේ ඉන්නව හිතවත් මිත්‍රයෙක් ඒ ගමි. තරුණ බිරිඳට කිව්වා, සොඳුර මගේ යහළුවෙක් ඉන්නව මේ ළඟපාත ගමක, අපි යමු අද යහළුවාගේ නිවසට. තරුණ බිරිඳත් කැමති වුණා. ඇඳුම් ආයිත්තම් ගමම් මල්ල ඇගේ අතට දුන්න, වීණාවත් ඇගේ අතට දුන්න මේ තරුණ පුරුෂයා බිරිඳත් එක්ක ගමන ආරම්භ කළා. ටිකක් දුර යනකොට ගඟක් හමු වුණා. ගඟෙන් එගොඩ වෙන්න තියෙන්නේ දණ්ඩක්. දැන් තරුණ බිරිඳ වීණාවයි ගමම් මල්ලයි අතැතිව ඒ දණ්ඩ ඉදිරියෙන් ගමන් කරනවා. තරුණ පුරුෂයා ඈ පසුපස ඒ දණ්ඩේ යනවා. තරුණ බිරිඳ ඉක්මන් කර ඒ දණ්ඩෙන් එගොඩ උනි. තරුණ හිමිට යාගන්නට බැරි උනි ගඟට නිවැටුනි. දීනන්නට දන්නෙත් නෑ වතුර ගිලි මැරෙන්ට යයි. එගොඩ වෙච්ච තරුණ බිරිඳ ආදර හිමියට පවසයි. දැන් තරුණ බිරිඳ ඒ දණ්ඩෙන් එගොඩ වුණා. අනේ මේ තරුණ පුරුෂයා පයල ඉස්සලා ඒ දණ්ඩෙන් ගඟට වැටුණා. පීනන්න දන්නෙත් නෑ වතුර ගිල්ල මැරෙන්න යනවා. එගොඩ වෙච්ච බිරිඳ කල්පනා කළේ නෑ ස්වාමියා බේරගන්න. අරදියේ ගිලි මැරෙන්න යන ස්වාමියාගෙන් ඈ මේ වගේ ඉල්ලීමක් කරන්නට වුණා. ඊයේ ගිලිලා ආදර හිමි මැරුණට මට නැහැනේ කමක්. මැරෙන්න කලියෙන් ඔබගෙන් ගන්න තිබෙයි මේ මට යමක්. පුළුවන් වීණාවත් හොඳ හැටි තාලෙට වයන්න. මැරෙන්න කලියෙන් හිමියනි ගීතයක් කියා දෙන්න. මෑ කියන ඔයා දියගිල්ල මැරුණට කමක් නෑ, මට වීණාව වයන්ට පුළුවන්. නමුත් මම සින්දු දන්නේ නෑ. ඔයා මැරෙන්න කලින් මට සින්දුවක් උගන්වනවද? බලන්න මහරජතුමනි, අර දියගිලි මැරෙන්න යන මිනිහව බේරගන්න බැලුවේ නෑ. දියගිලි මැරෙන්න යන මිනිහගෙන් ඒ ගැහණිය කියනවා ඔයා මට සින්දුවක් උගන්වන්නලු ජීවත්ින්ට. ඒ වගේ තමයි මහරජතුමනි, ඔබත් පුරোহিত ඇමතුමත් මගෙන් අහනවා හොරු කවුද කියලා. ඔබතුමා දන්නේ නැද්ද හොරු කවුද කියලා? රජතුමා කියනවා පදමානවක උදාහරණ කතා වලින් පළක් නැහැ, මට කියන්න ඕන හොරු කවුද කියලා. මේ වගේ උදාහරණ ලක්ෂණ කතා හතක් රටේ සේනාවටත් මහරජතුමාටත් පුරোহিতයටත් පදමාන කුමාරයා කියා දුන්නා. අනුන් නසන්ට හැදුවොත් Taman නැසෙන බව. රජතුමාත් පුරোহিতයත් පිළිගත්තේ නැහැ. දැන් රටේ සේනාව කතා අහලා බොහොම පැහැදීමට ලක් වෙලා ඉන්නේ පදමානක වෙත. අවසාන වශයෙන් පදමාන කුමාරයා සේනාවට කියනවා මෙහෙම. රටවැසියනි කිව්වට එපා මෙම විට කෝපයක් ගන්න. පුරোহিত ඇමතියගේ බසට මහරජ රැවටුණා මෙන්න. මාව මරණ අදහසින් භාණ්ඩගාරයට පැන්න. රම්මිනි මුතු පෙට්ටි ගනම් පොකුණ වෙතට බාලා තිබෙන. රටවැසියනි කිව්වට කෝප වෙන්ටිපා, මේ පුරোহিত අමාත්‍යය කී මහපුරගෙතුමා මාව මරණ අදහසින් ඊ රාත්‍රී කාලේ රාජ භාණ්ඩාගාරයට පැනලා රම්මිනි මුතු මැණික් මසුරන් අබරණ පෙට්ටි ගණන් රැහැම් පොටවල් වලින් බැඳලා ජනෙල් කවුළු වලින් මංගල පොකුන්ට බාලා. මේ ඇහුණ ගමන් රටවැසියා මංගල පොකුන්ට දුවන්න පටන් ගත්තා. දැක්ක රම්මිනි මුතු මැණික් ආභරණ පෙට්ටි ගණන්, රටවැසියන්ට තද කෝපයක් ඇති වුණා. මේ දුෂ්ට නපුරු පුරোহিতයත් බඹදත් රජතුමත් අරතරන් ඥානවන්ත බුද්ධිමත් ගුණවත් පදමාන කුමාරයා මරන්ට තැත් කළා. මේ දෙන්නව ඉතුරු කරන්න රකයි. ගල්මුල් අරගෙන ඇවිදින් පුරোহিত යට තලා පෙලා මහනිරිඳුන්ටත් ගහලා දෙන්නව දැම්මනේ මරලා. පදමානවකට බරණස් පුරවර රජකම පවරන. එතැම් පටන් දස ධර්මෙන් වැසියව රැක්කා පණමෙන. රටවැසියන් ගල්මුල් පොළු මුගුරු අරන් ඇවිත් රජතුමාටත් පුරোহিতයටත් ගහලා මරා දැම්ම. හත් අවුරුදු පදමානවකට රටේ රජකම බාර දුන්නා. මරණයට පත්තුන පුරোহিতත් මහරජතුමත් එතනින් චුත වී ගොස් අටමහරකාදියට වැටුණා. හත් අවුරුදු පදමානවක රජතුමා පියතුමා සමග දැහැමින් සෙමින් රටවැසියාව පාලනය කරමින් වරින් වර ආයුෂ කෙලවර වී චුතව ගොස් දිව්‍ය ලෝකයේ උපත ලැබුවා. පින්නතුනි, මේ ජාතක කතාව පදමානවක ජාතකී. අනුන් නසන්ට හැදීමෙන් තමන් නැසෙන හැටි, අනුන්ට වලවල් කැපීමෙන් තමන් ඒ වලේ වැටින හැටි, ඒ වගේම තමන්ට ස්වාමියාට රහසින් අනියම් පෙමක බැඳිලා නිවැරදි වෙන්න ස්වාමියා ඉදිරියේ බොරුවට දිවුරපු පාපින් අස්වමූණ ඇති යක්ෂණියක් වී උපත ලබපු හැටි පදමානවක ජාතක කතාව එතකින් නිමාවට පත් වෙන අතර ඇසූ ඔබටත් කිව් මටත් මට විරුදු බණ පුරුදු කළ අමරදාස මගේ පියතුමාටත් මේ පින් හේතු වාසනාවින් මෛත්‍රී බුදුන් වහන්සේ දිනතර දැක් ගන්නට ලැබීමෙන්
උන්වහන්ස දේශනා කරන සුනිමල සුමිහිරි ඉමිහිරි මදුර මනෝහරසී සද්ධර්මී ශ්‍රවණය කරගන්ට ලැබීමෙන් තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණ පසේබුදු මහරහතන් වහන්සේලා නිවීසනසී වදාළ පරම සුන්දර වූ අතිරමණීය වූ අමා මහ නිවන් සම්පත් හේතු වාසනා වේවා කියා බැතිසිතින් ප්‍රාර්ථනා කරමු.